දේවාලේගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සන්තං ඒතං පනිතං සද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ පන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදී නැහැර දැමීම, පන්නාවක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 20 වෙනි දේශනයයි මේ. සම්පරායක නම් වූ මරණින් මතු තත්ත්වය පිළිබඳව දිට්ඨ ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබාගත හැකි වීම, නිර්වාණාබෝධය පිළිබඳ ආශ්චර්යවත් ධර්මතාවක් හැටියට අපි පසුගිය දේශනයේදී විස්තර කළා. දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා, දිටු දැමීහිම ස්වකීය අභිඥාවෙන් සාක්ෂාත් කොට යන පාඨය නිතරම සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ මේ මරණින් මතු තත්ත්වය ගැන සියසින්ද පුවාක්මෙන් විමුක්ත පුද්ගලයාට සහතික විය හැකි නිසයි. නතිදානි පුනාභවෝ, දැන් ඉතින් නැවත භවයක් නැත. කීනා ජාති උපත ක්ෂේවිය, දැනි උදාන පාඨ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් හැකි වුණේ භව නිරෝධයේ ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ජීවිතයේදී දැනගත හැකි වීම නිසා. ඒ ප්‍රත්‍යක්ෂය තුලින් උන්වහන්සේලා සියලු වේදිතයන්ගේ සිසිල් වීම නම් වූ එක්තරා අවේදිත සුඛයක් අත්දකිනවා. ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් හැටියට හඳුන්වන්නේ. ජීවිතයේ කෙළවර මරණ අවස්ථාව එළඹෙන විට මේ රහතන් වහන්සේලා මේ විමුක්ත පුද්ගලයන් මරණ වේදනාව හමුවේ පවන් නොසැලෙන අකුප්පා චේතෝ විමුක්තිය ඉදිරිපත් කර ගැනීමෙන් මරණයට කලින්ම අමරණීය වෙනවා. මරණයෙන් පසුව නොවේ. මේ අකුප්පා චේතෝ විමුක්තිය ගැන බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම උත්‍ෘෂ්ඨ අන්දමින් වර්ණනා කරලා තියෙනවා. ඉතාමත් උතුම් සැපේ හැටියට, උතුම්ම ඥාණය හැටියට, උතුම්ම ණය නැති බව හැටියට විස්තර කරලා තියෙනවා. ඉදසන් වශයෙන් කියතොත් අංගුත්තර නිකායේ චක්කනිපාතයේ ධම්මික වග්ගයන ගාථා දෙක. තස්ස සම්මා විමුක්තස්ස ඥානං වේ හෝති තාදීනෝ අකුප්පාමේ විමුක්තීති භව සංයෝජනක්ඛේ. ඒතං කෝ පරමං ඥානං ඒතං සුඛමනුත්තරං අශෝකං විරජං ඛේමං ඒතං ආනන්‍යමුත්තරං. මෙනෙවින් විමුක්ත වූ ඒ තාදී පුද්ගලයාට, එහෙව් ස්ථිරසාර පුද්ගලයාට භව සංයෝජන ක්ෂය වීමෙන් මගේ විමුක්තිය අකෝප්‍යයි අචලයි යන ඥානය ඒකාන්තයෙන්ම වේ. ඒතං කෝ පරම ඥානං, මෙය පරම ඥානයයි, මෙය උතුම්ම ඥානයයි. ඒතං සුඛ මනුත්තරං, මෙය අනුත්තර සැපයයි. අශෝකං විරජං ඛේමං, නිශෝකී වූ කෙලෙස් රජස් රහිත වූ ආරක්ෂා සහිත වූ මේ තත්ත්වය ඒතං ආනන්‍ය මුත්තමං, උතුම් වූ ණය නැති බවයි. මේ ණය නැති බව කියන්නේ සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා ණය නැති බව ප්‍රකාශ කරනවා සමහර අවස්ථාවල සිව්පස පරිභෝගය සම්බන්ධයෙන්. සිව්පස පරිභෝගය සම්බන්ධයෙන් ණය නැති බවකුත් තියෙනවා. නමුත් ඒක නෙවෙයි මෙතන කියන්නේ. භූතන්වල නිවනටම උපපදයක් හැටියට නිවන හඳුන්වන වචනයක් හැටියට යොදනවා ආනන්‍ය කියන වචනය. ඒකට හේතුව මුළු මහත් සංසාරයේම එකම ණයක්. කවදාවත් ගෙවර නිම කරන්න බැරි විදියෙන් නය. පොලිසහිතව, ගිනි පොලිසහිතව ගෙවන්න වෙන විදියෙන් නය. ඒ කියන්නේ කර්මයක් කර්ම විපාකයක් ගැන සලකලා බලනකොට කවදාවත් ගේවල ඉවර කරන්න බැරි නාමයක්. ඒ නයින් පවා මේ රහතන් වහන්සේලා විමුක්ත වෙනවා. කර්මක්ෂය කිරීම. කර්ම බීජ ක්ෂය කිරීම. ඒ වගේම මේ ජීවිතයෙන් එහාට කර්ම විපාක පළදීමට ඉඩ නොතැබීම. අර රතන සූත්‍රයේ එහෙම කියවෙන කීනං පුරාණං නවං නැති සම්භවං කියන පාඨයක් මේ අනුව තේරුම් ගන්න පුළුවන්. පරණ ණය ඔක්කොම කියවල ඉවරයි. තවත් ණය වෙන්නේත් නැහැ. ඔන්න ඔය විදිහ තත්ත්වයක්. එතකොට මෙන්න මේ අකුප්පා චේතෝ විමුක්තියේ විශිෂ්ටත්වයයි මෙයිනුත් ප්‍රකාශ කරන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙකුට හිතන්න බැරි විදිහ ඥානයක්. මරණින් මතු තත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම. නිවන පිළිබඳ සාකච්ඡා හැම එකකදීම වගේ ඉතාම සියුම් ප්‍රශ්නයක් ගැටලුවක් හැටියට ඉදිරිපත් කිරීමේ විමුක්ත බුද්ධයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ ප්‍රශ්න. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න කෙටි පිළිතුරක් අපි ගියවර දේශනාවේදී දැක්ුවා උදාන පාළිය අවසාන වන අවසාන ගාථා දෙක. ඉතාමත් විශිෂ්ට අන්දමින්මයි ඒ උදාන ගාථා ප්‍රීති වාක්‍ය පිළිබඳ සංග්‍රහය ඒ ධර්ම ග්‍රන්ථයේ කෙළවර වෙන්නේ. ඒ අවසාන ගාථා දෙක අපි නැවතත් මතක් කරගනිමු. අයෝඝනහතස්සේව ජලතෝ ජාත වේදසෝ අනුපුබ්බූපසන්තස්ස යථාන ඥායතේ ගති. ඒවං සම්මා විමුක්තාණං කාම බන්ධෝගතාරිණං පඤ්ඤාපේතුං ගති නත්ථි පත්තාණං අචලං සුඛං. රත් වූ ඝන නකඩ පිඬක් මෙන් දැල්වෙන ගින්නක් ක්‍රමයෙන් නිමීගිය පසු එය ගිය අතක් දැකගත නොහැකි වේද? එසේම කාම බන්ධන නැමැති සැඬ පහරින් එතරව මැනමින් විමුක්ත වූ අචල සුඛයටපත් වූවන් ගිය අතක් පෙන්නුම් කළ නොහැකි. මේ අවසාන පද දෙක විශේෂයෙන්ම වැදගත්. පඤ්ඤාපේතුං ගති නත්ථි පත්තාණං අචල සුඛං. අචල සුඛයටපත් වූවන්ගේ ගතිය ගිය මඟ ගිය පාර පැනවිය නොහැකි. අචල සුඛය හැටියට මෙතන හඳුන්වලා තියෙන්නේ අර කියා අකුප්පා චේතෝ විමුක්තියයි. අකුප්ප කියන්නේ අකෝප්‍ය කුපිත නොවන නොසෙල් වෙන. එතකොට මේ පදයෙන් හොඳටම පැහැදිලිව කියවෙන්නේ ඒකේ නියමාර්ථය මරණින් මතු එසේ විමුක්ත වූ රහතන් වහන්සේලාගේ ගිය හතක් දක්වන්නට බෑ. හරියට අර ගින්නක් ගිනි දැල්ලක් වගේ. ගිනි දැල්ලක් හැටියට පේනකොට මේක ඝන සංඥාව අනුව හරියටම ඇති දෙයක් හැටියටයි හඟින්නේ. නමුත් එබඳු ඒ ගිනි දැල්ල පවා දරණැති වීමෙන් නිමී ගියාට පස්සේ ගිය දිශාවක් අහවල් දිශාවට ගියයි කියලා කියන්න බෑ. අන්නේ වගේම ගිය දිශාවක් ගිය අතක් දැක්විය නොහැකි කියන අර්ථයයි කියන එකයි මෙන්න මේ පඤ්ඤාපේතුන් ගති නැති කියන එකේ අදහස. අර්ථය මෙහෙම වුණත් බොහොම දිනක උත්සාහ කරනවා මීට වඩා වෙනස් අර්ථයක් මේන් මතු කරගන්න. පඤ්ඤාපේතුන් ගති නැති කියන එකේ මේ ගති කියන වචනය අනුව සමහර කෙනෙක් කල්පනා කරනවා අටුවාචාරින් මහන්සීලා පවයතම් අවස්ථාවල පෙන්නුම් කළ හැකි ගති විශේෂයකට උත්පත්ති විශේෂයකට නොපැමිණෙන නමුත් විස්තර කරන්න බැරි කියලා දෙන්න බැරි යම්කිසි තැනකට රහතන් වහන්සේලා යනවයි කිය. උච්ඡේදවාදයට භයනුයි මේ විදිහ අදහසක් ඉදිරිපත් කරන්නේ. මේක මේ අටුවාවල තිබෙන බවට හොඳ නිදසුනක් තමයි. ධම්මපදට්ඨකත් ආවේ කෝධ වගේ එක්තරා ගාථාවකට අටුවා දීමේදීත් ඒ වගේ අදහසක් දීමේ. අහිංසකා යේමුනියෝ නිච්ඡං කායේන සංඋතා තේයන්ති අච්චුතං ඨාණං යත්තදන්තවා නසෝචරේ. කයින් නිතර සංවර වූ ඒ අහිංසක මුනිවරු යම් තැනකට ගොස් ශෝක නොකෙරෙද්ද එබඳු වූ ඒ අච්චුත තැනට, ඒ කියන්නේ ගිලිහි නොයන තැනට යෙත් පත්වෙත් කියන එක. මෙතෙන්දි මේ අච්චුතං කියන වචනේ තෝරන්නේ සස්සතං කියල ශාශ්වත තත්වයට යන යන්ති කියලා යන බවක් මෙතන කියවෙන නිසා කල්පනා කරන්නට ඇති මේ කියන අච්චුත තත්වයේ අචල තත්වයේ මරණින් මතු ලබන එකක් හැටියට. නමුත් අපි දැන් ප්‍රකාශ කළ කාරණයට තවත් සාධකයක් අපිට දක්වන්න පුළුවන්. සුත්ත නිපාතේ පාරායන වග්ගයේ හේමක මානව පුච්චාවේ එතන කියවෙනවා මොකක්ද මේ අච්චුත පදේ කියන එක පැහැදිලිව. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පියරූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුත. හේමක මෙලොවම මේ දිට්ඨසුත මුත විඤ්ඤාත දුටු ඇසු දැනුණු දැනගත් කියන ඒ ඉන්ද්‍රිය ආරම්මණය පිළිබඳව ප්‍රිය ස්වරූප වූ බඳු දේවල් පිළිබඳව චන්දරාගය පහකිරීමම අච්චුත නම් වූ ඒ නිර්වාණ පදය. එතකොට මේනුත් අපට පැහැදිලි වෙනවා මරණින් මතු යම් කිසි ශාශ්වත වූ අමරණීය වූ තැනකට යනවා නොවේ කියන එක. ඒ විදිහට එහෙම නොයෙකුත් දෙනා තර්කයක් ඉදිරිපත් කරන්නේ ඇත්ත වශයෙන්ම උච්ඡේද දෘෂ්ටියකට වැටේ කියන භය නිසා. එහෙම භයක් ඇතිවෙන්න හේතුව මොකද? භව තෘෂ්ණාවෙන් මැඩුණු ලෝකයාට භව නිරෝධය පිළිබඳ දේශනාව බොහොම භයගෙන දෙන විදිහක්. මේ නිසාම තමයි ඒ අටුවාචාරීන් වහන්සේලා වගේ මේ කාලේ ඔය අලුතින් හදාගත් උපමා දෙකක් දක්වන්නේ. අපි එදා දවසේ මතක් කළා ඉබි උපමා, ගෙඹි උපමා ගැන. හරි, ජලයේ වසන මාළුවට හෝ ඉස් ගෙඩියට ගොඩබිම කුමක්ද කියලා තේරුම් ගැනීමට අවශ්‍ය වුණාම ඉබ්බගෙන් හරි ගෙම්බගෙන් හරි ඒ ගොඩබිම ගැන අසන අසන ප්‍රශ්නෙට ඉබ්බටත් ගෙම්බටත් සිද්ධ වෙන්නේ නැත 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 කියන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තේ නිර්වාණ ප්‍රතිසංයුක්ත දේශනාවල නැත නැත කියන වචන රාශියක් දක්වලා තියෙනවායි කියන එකයි ඒ අයගේ තර්කය. නමුත් අපි ප්‍රකාශ කළා ඒ විදිහට නොවේ ඒව තේරුම් ගත යුත්තේ කියන එක. මේ භව නිරෝධය කියන කාරණියමයි මේන් පෙන්නු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය අලගත්තුම සූත්‍රයේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. මා මේ භව නිරෝධය පිළිබඳව දේශනා කරන ධර්මය අහන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඇතැම් මහණ බමුණන් මට අභූත චෝදනාවක් නගනවයි මා උච්ඡේදවාදී කියලා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභාං පඤ්ඤපීති කියලා. ඇත්තාවු සත්‍යයකුගේ ඇත්ත වශයෙන් සිටින්නා වූ සත්‍යයකුගේ උච්ඡේදේ විනාශය නැතිවීම පෙන්නුම් කරනවායි කියලා. ඒ වගේම මේ ධර්මය අහලා ඇතැම් කෙනෙක් බොහොම ශෝකයට ක්ලාන්ත බවට පත්වෙනවයි වැළපෙනවයි. උච්චිජ්ජ සාමි නාමසු විනාස්සී සාමි නාමසු නසු නාම භවිසාමි ආදී වශයෙන් කියමින් මා උච්ඡේද වෙනවලු, මා විනාශ වෙනවලු, මා තවත් ඇතිවන්නේ නැතිලු, ඒ විදිහට ශෝක කරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළා. විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන බුද්ධ කාලයේ මහණ බමුණන් අතර නොයෙකුත් තර්ක විතර්ක පැවතුණා. ඒ අය අතර මතයක් පැවතුණා යම්කිසි ශාසනික විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණයක් කළ යුත්තේ සතරකොන් තර්කයක් අනුවය කියලා. සතරකොන් තර්කය කියන මේ සිංහල වචනේ අපි යොදාගත්තේ චතුෂ්කෝටි කියන එකට. චතුෂ්කෝටි කොන් හතරක් ඇති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ සූත්‍ර දේශනාවල නිතරම සඳහන් වෙනවා. මොකද්ද? හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝතිච නච හෝති තථාගතෝ පරම්මරණ නීව හෝති නන හෝති තථාගතෝ පරම්මරණ. මරණින් මතු තථාගත තෙම වෙයි ඉන්නවයි කියන එකයි. දෙවෙනි එක මරණින් මතු තථාගත තෙම නොවේ. තුන්වෙනි එක මරණින් මතු තථාගත තෙම වෙයි සහ නොවේ. මේ දෙකේම සම්බන්ධය. හතරවෙනි එක මරණින් මතු තථාගත තෙම වෙයිත් නොවේයි නොවේයිත් නොවේ. ඒ කියන්නේ අපි මේකේ තේරුම් ගත හැකි ආකාරයකට කිව්වොත් ඔන්න යම් කිසි ප්‍රශ්නයකට දිය හැකි පිළිතුරු සමූහයමයි මේ හතර ඇතුළට කොටු කරලා තියෙන්නේ. හතර කොන් කියලා කිව්වේ ඒකයි. දැන් උභතෝ කෝටික කියන එක අපි කවුරුත් දන්නවා. මේ දෙකෙන් එකකට අහු වෙනවා කියන එක. ඒ වගේ මෙතන හතරක් හැටියටයි හතර කොන් ප්‍රශ්නයක් හැටියටයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නම් කිසි දෙයකට එක්ක ඔව් කියන්න වෙනවා. එහෙම නැත්නම් නෑ කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව් සහ නෑ එකට එකතු කරලා කියන්න වෙනවා. එහෙමත් නැත්නම් ඔව්ත් නෑ නැත් නෑ කියන්න වෙනවා. ඔන්න ඒ විදිහට චතුෂ්කෝටි ප්‍රශ්නයක් අනුවයි තථාගතවරයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණ කළ යුත්තේ කියන අදහස ඒ කාලේ මහණ බමුණන් පරිබ්‍රාජකයන් අතර තිබුණා. මෙතන මේ තථාගත යන වචනේ යොදන්නේ අපිට දැන් හුරු පුරුදු හැටියට තථාගත කියලා කියනකොටම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ කාලේ මේ තථාගත කියන වචනය එක්තරා පාරිභාෂික શબ્දයක් තිබුණ බවයි පේන්නේ. ඒ මහණ බමුණන් තථාගත කියන වචනය යෙදුවේ ඕනෑම ශාස්ත්‍රවරයෙකුගේ ශාසනයක උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිප්පත්තෝ යනුවෙන් හැඳින්විය හැකි පුද්ගලයා පිළිබඳවයි. ඒ කියන්නේ ඒ ශාසනයේ ඉගැන්වීම සම්පූර්ණ කළ, ඒ කෙලවර කළ උත්තම පුරුෂයා පරම තත්වයට ගිය තැනැත්තා. පරම ප්‍රාප්තියට උතුම් හැටියට සැලකෙන තත්වයට ගිය තැනැත්තා. මේ කාරණේ අපිට හොඳට පැහැදිලි වෙනවා සංයුත්ත නිකාය අව්‍යාකර සංයුත්තේ කුතුහලශාලා සූත්‍රය. ඒ සූත්‍රයේදී වච්චකොත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාන් වහන්සේ දැකීමට ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණයක් සැලකර සිටිනවා. භගවත් ගෞතමී පසුගිය දවස්වල කුතුහල ශාලාවේ ලොකු රැස්වීමක් තිබුණා මහණ බමුණන් පරිබ්‍රාජකයන් එකතු වෙලා. ඒ රැස්වීම පැවැත්වෙන අතරතුර එක්තරා අතුරු කතාවක් ඔවුන් අතර පැනනගුණා. මොකක්ද අතුරු කතාව? ඔවුන් මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මේ පූර්ණ කස්සප කියලා ඉන්නවා බොහොම ලොකු ශ්‍රාවක පිරිසක් ඇති, ලොකු ශ්‍රාවක පිරිසකගේ ආචාර්යවරයෙක් හැටියට ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු ශාස්ත්‍රවරු. ඒ ශාස්ත්‍රවරු තමන්ගේ සාමාන්‍ය ශ්‍රාවකයන් මිය පරලොව ගියාම ඒ තැනැත්ත අසවල් තැන උපන්න, අහවල අහවල් තැන උපන්න කියලා විවරණය කරනවා. ඒ වගේම තමාගේ ශාසන ඉහළ තත්ත්වයට පත් වූ විමුක්ති හැටියට සැලකෙන තත්ත්වයට පත් වූ පුද්ගලයා මිය ගියාම ඔහු පිළිබඳවත් අර විදිය ප්‍රකාශයක් කරනවා. අසවල් තැන අන්න අතන උපන්න කියලා. පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා එහෙමයි. මක්කලී ගෝසාල කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. නිගණ්ඨනාථපුත්ත කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. සංජය බේරාඨපුත්ත කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. පකුදකච්ඡාන කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. අජිතකේසගම්බල කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. මේ දෙදෙනා ගැනම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. නමුත් සමන ගෞතම කියලා මේ ඉන්න ශාස්ත්‍රවරයා ඒත් ලොකු ගුරුවරයෙක් ඉසක් ඇති, බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු නැත්ති. ඒ ශ්‍රමණ ගෞතමයන් අර පළමුවෙනි ප්‍රශ්නයට නම් පිළිතුරක් දෙනවා. කියන්නේ සාමාන්‍ය ශ්‍රාවකෙක් මිය ගියාම අසුවල අසුවල් තැන උපන්නා කියලා පැහැදිලිව ප්‍රකාශයක් කරනවා. නමුත් යෝපික්ඛස්ස ශ්‍රාවකෝත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිප්පත්තෝ පංච ශ්‍රාවකං අබ්භතීතං කාලගතං උප්පත්තිසුන්න ව්‍යාකරෝති. නමුත් තමන්ගේ ශාසනය අර උත්තම තත්වයට පරම තත්වයට ගිය ශ්‍රාවකය මිය ගියාම ඒ පිළිබඳව යම් කිසි විවරණයක් ප්‍රකාශයක් කර කියාපු චතුෂ්කෝටි න්‍යායනුව කෙරෙන්නේ නැහැ. අපිචකෝ නම් ඒවං ව්‍යාකරෝති. නමුත් ඒ වෙනුවෙන් මේ විදිහ විවරණයක් කරනවා. අච්චච්චි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛසි. අච්චච්චි තණ්හා කපාහැරිය වාවත්තේ සංයෝජනං සංයෝජන බැමි හරවල දැම්ම. මේක හරියට කියනවා නම් වාවත්තේ කියන වචනේ තියෙන්නේ දැන් අපිට හිතා ගන්න පුළුවන් කොක්කකින් යමක් අවුනල තියෙනවා නම් ඒ කොක්ක අනිත් පැත්තට හැරෙව්වා. අන්න ඒ වගේ සම්මා මානාභිසමය හොඳින්ම මානෙ තේරුම් ගැනීමෙන් මානෙ ස්වභාවය හොඳින් තේරුම් ගැනීමෙන් අන්තං අකාසි දුක්ඛස්ස දුක කියලා වර කරා කියන ඔන්න ඔය විදිහේ විවරණයකුයි දෙන්නේ. අර අපට උනන්දමේ උත්තරයක් නොවේ කියලා මෙන්න මෙහෙම අතුරු කතාවක් ඒ සභාවේ පැවතුණා. මේ කහලා මේ වච්චගොත්ත තාම මේ විස්තරය කියන්නේ. මේ කහලා මට සැකයක් විචිකිච්ඡාවක් ඇති වුණා. කොහොමද මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය තේරුම් ගන්නේ කියලා. එහෙම ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ කිව්වා අනං හිතේ වච්ච කංකිතුන් අනං විචිකිච්ඡිතුන් කංකණී පනතේ ඨාණී කංකා උප්පන්න. ඒක හොඳයි වච්චයෙම සැකකලේ විචිකිච්ඡාවක් ඇති කරගත්ත එක සැකයක් ඇති විය යුතු තැනකයි ඔබට සැකයක් ඇති වුණේ. එහෙම ප්‍රකාශ කරලා ඔන්න ඊළඟට අර වච්චකේ සැකය දුරු කිරීමට නියම විදිහටම හේතු දක්වනවා. සෝපාදානස්ස කෝහං වච්ච උප්පත්තිං පඤ්ඤතේනි නෝ අනුපාදානස්ස. වච්චේ මම උපතක් දක්වලන්නේ උපාදාන සහිත වූ ඔහුටයි. උපාදාන රහිත වූ ඔහුට නොවේ. උපාදානේ නැති තැනැත්තා පිළිබඳව මම උපතක් පෙන්ඳුම් කරන්නේ නැහැ. උපාදාන ඇති එක්කෙනා පිළිබඳව විතරයි මම උපතක් දෙන්නම් කරන්නේ. ඊළඟට උපමාව දෙනවා. සයථා විවච්ඡ අග්ගි සෝපාදානෝ ජලති නෝ අනුපාදාන. ඒව මේ කෝහං වච්ඡේ සෝපාදානස උප්පත්තිං පඤ්ඤපේමී නෝ අනුපාදාන. නම්සේ වච්ඡ උපාදාන සහිත වූ. ඒ කියන්නේ දර ඉන්ධන ද්‍රව්‍ය ගින්නක් අල්ලගන්නේ අකිසි ද්‍රව්‍යයක් තියෙනවා නම් එය එවෙන්න කැති කල්හිම සෝපාදාන ජලති ගින්න දැල්වෙනවා. ඒ දර ආදියක් නැති කල්හි ඒ දැල්වෙන්නේ. අන්න ඒ විදිහටම මේ උපාදාන කියන වචනෙට අර්ථ දෙකක් තිබෙන බවයි අපි කලින් සඳහන් කළේ. ගින්නට දර වගේ අර පුද්ගලයාට උත්පත්ති පිළිබඳ උපාදාන උපකාර වෙනවා. එහෙම ප්‍රකාශ කළා වච්ච තවත් ප්‍රශ්නයක් අහනවා. යම් කිසි ගැඹුරු අදහසක් දෙන ප්‍රශ්නයක් අහනවා. යස්මින්ච පන භෝගෝත්තම සමයේ අච්චි වාතේන කිත්තා දූරන්ති ගච්ඡති ඉමස්ස පණ භවංගෝතම කිං උපාදානස්මින් පඤ්ඤපේති. යම් අවස්ථාවක ගිනිසිලක් සුළඟින් විසිකරනු ලැබ දුරට පවා විහිදී යන්නේද ඒ පිළිබඳව ඊට කුමක් උපාදානය වේයයි ශ්‍රමණ ගෞතමයෝ පෙන්වුම් කරද්ද කුමක්ද ඒ ගින්නට ඒ අවස්ථාවේ උපාදාන වන්නේ කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා යස්මින් කෝවච්ච සමේ යච්චි වාතේන දුක්ඛිතා දූරම්පි ගච්ඡති තමං වාතුපාදානං වදාමි වාතෝ හිස්ස වච්ච තස්මින් සමේ උපාදානං හෝති. සම් අවස්ථාවක ගිනි සිලක් සුළඟින් නිසි කරනු ලැබ ඇතට විහිදී යේද ඒ අවස්ථාවේ වාතයම උපාදානයයි මම කියමි. ඒ අවස්ථාවේ වාතයයි ඊට උපාදානය වන්නේ කියන පිළිතුරු දෙනවා කියලා පිළිතුරු දෙනවා. එතකොට මේ දුන්නේ උපමාවක්. ඊළඟටයි ඔන්න වච්ච නියම ප්‍රශ්නය අහන්නේ. යස්මින්ච පන භූගෝතම සමේ මංච කායන් නික්ෂිපති සත්වෝච අඤ්ඤතරං කායන් අනුප්පත්තෝ හෝති ඉමාස පන භාංගෝතම කිං උපාදානස්මින් පඤ්ඤපේති. යම් අවස්ථාවක සත්වෙක් මේ කය අතහැරලා තරා කයකට පැමිණියේ වෙයිද ඒ අවස්ථාවේ කුමක් උපාදානය හැටියට ශ්‍රමණ ගෞතමයන් දක්වද්ද? ඒකට බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර යස්මින් කෝවච්ච සමේ මංච කායන් නික්ෂිපති සත්වෝ චාඤ්‍යතරං කායන් අනුප්පත්තෝ හෝති තමහං තන් උපාදානං වදාමි තණ්හා හිස්ස වච්ච තස්මින් සමේ උපාදානං හෝති. යම් අවස්ථාවක සත්වයෙක් මේ කය අතහැරලා උත්තරා කයකට පැමිණියේ වෙයිද ඒ අවස්ථාවේ තණ්හාම උපාදානය වෙනවට තණ්හාවයි උපාදානය වන්නේ. ඒ අවස්ථාවේ තණ්හාම ඔහුට උපාදානය වශයෙන් සිටිනමය. එතනින්ම සූත්‍රය කෙලවර වෙනවා. නමුත් මෙන්න මේ අවසානයට ගියාව කොටස් දෙකේ එක්තරා ගැටමක තැනක් තියෙනවා. අපි මේ පාඨවලට යොදාගත්තේ අනුප්පත්තෝ කියන වචනයයි පැමිණියේ කියන එකයි. සත්වයා මේ කය අතහැරියා අඤ්ඤතරං කායං අනුප්පත්තෝ එක්තරා කයකට පැමිණියා. මේ කය ද අතහැරියේ වෙයිද එක්තරා කයකට පැමිණියේ වෙයිද? නමුත් අටුවාව එහෙම පිළි අරගෙන විවරණය කරන්නේ අනුප්පන්නෝ කියන පාඨය. අනුප්පන්නෝ කිව්වොත් මෙතන විරුද්ධාර්ථයයි තියෙන්නේ. නූපන්නේ වෙයිද? අනුප්පන්නෝ හෝතිති චුතික්ඛණේව පටිසන්ධි චිත්තස අනුප්පන්නත්ත අනුප්පන්නෝ හෝති කියලා විවරණයකුත් දෙනවා. ඒ අනුප්පන්න කියන එක එතන යොදලා තියෙන්නේ මක් නිසාද කියලා අටුවාචාර්යන් වහන්සේ තෝරන්නේ සාරත්ථප්පකාසීනි සංයුක්ත අටුවාවේ චුතික්ෂණේ එහිම පටිසන්ධිසිත නූපදින නිසා අනුප්පන්නේ. මේක ඇතහැරිය නමුත් කොහෙවත් උපන්නේ නැහැ. එතකොට මේකට ප්‍රතිවිරුද්ධාර්ථයක් තියෙනවා. ඇතැම් ත්‍රිපිටක සංස්කාරකෙන් මේ ගැන සැක කරනවා මෙතන ශුද්ධ වියතු පාඨයක් කියලා. ඇත්ත වශයෙන් මේ සැකය සාධාරණ හැටියට හැඟෙන නිසා තමයි අපි මෙතන අනුප්පන්නෝ යන වචනේ වෙනුවට අනුපත්තෝ යන්නේ යෙදුවේ. ඒ කියන්නේ සත්වයා මේ කය අතහැරියා එක්තරා කයකට පැමිණියා. මේ පාඨය යොදා ගැනීමට හේතුව මොකද? අඤ්ඤතරං කියන වචනේ නිතරම යෙදෙන්නේ යම්කිසි ඇති බවක් හැඟවීමටයි. එක්තරා කියලා යොදන්නේ යම්කිසිවකින් තෝරලා ඇති බවක් හැඟවීමටයි. එහෙම නැත්නම් අඤ්ඤං කියලා යොදන්න තිබුණා. මේ කය අතහැරියා අනෙක් කයකට පැමිණියේ නැහැ කියලා කියන්න තිබුණා. නමුත් එක්තරා කියලා යෙදුවේ මේක ඇති බවක් හැඟවන නිසා. තරාකයකට පැමිණියේ වේද? එතකොට නිරුක්තිය අනුව බැලුවත් ඥාන්‍යතරන් කියන වචනය අනුව අපට ගන්න වෙන්නේ අනුපන්නෝ කියන පාඨය නොවේ අනුපත්තෝ කියන පාඨය. සත්‍යාමීකය බහතබනවා අතරිනවා එක්තරාකයකට පැමිණෙනවා. ඒ වගේම උපමා අනුව කල්පනා කරලා බැලුවත් මෙතන පෙනෙන්නේ වචාන ප්‍රශ්නය ගැන ටිකක් කල්පනා කරලා බැලුවහම ඉස්සෙල්ල මහන ප්‍රශ්නේ ගිනිසිලක් කුලගින් විසිකරනු ලැබ ඈතට විහිදෙනවා කියලා. මේ කියන්නේ ලැබුගින්නක් එහෙම පැතිරෙන ආකාරය පිළිබඳවයි. දැන් ලැබුගින්නක් පැතිරීමේදී එක ගහක ඉඳලා තව ඈත තියෙන ගහකට ගින්න පැතිරෙන්නේ හුලඟින් එක තල්ලු කරාම. අන්නේ කාරණේ උපමා කරගෙනයි වචහාන්නේ. නමුත් අටුවාව තේරුම් කරලා තියෙන්නේ මේක ඇත්ත. තැහැරිය තව කොහෙවත් උපන්නේත් නැහැ කියලා. එතකොටයි අර එහෙම තණ්හා උපාදානය වෙන්නේ. මේ විදිහේ විවරණයක් මුල් කරගෙන තමයි ඇතැම් කෙනෙක් අන්තරාභවවාදිකුත් මේකෙන් මතු කරගන්න බලන්නේ. එතකොට අන්තරාභවවාදයකට කොහෙත්ම ඉඩක් නැහැ අර අනුප්පත්තෝ කියන පාඨය ගත්තොත්. වචාන්නේ මෙතන ඉතාම සරල ප්‍රශ්නයක්. කෙනෙක් මේ කය ඇහැරලා තව කයක උපදිනකොට ඒ පරතරය කොහොමද පියවෙන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ අර දෙන උපමාවත් ගින්නක් එක ගහකින් අනිත් ගහකට පැතිරීමේදී වාතය උපාදානය වෙන්නා වාගේ මේ තණ්හාව මරණ අවස්ථාවේදී ඉදිරිපත් වුණාම එක කයක් අනිත් කයක් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසාම තමයි තණ්හාවට භව නෙත්ති කියලා කියන්නේ. භව නෙත්ති නෙත්ති කියලා කියන්නේ නිරායාම. ඉදිරියට නිරායන ගතියක් මේ තණ්හාවේ තියෙනවා. නැති කියන වචනේ යොදනවා තණ්හාවට. භව නෙත්ති කියලා යොදනවා. එතකොට මෙතන මේ කියවෙන්නේ නැවත ඉපදීමේදී මේ කයත් ඊළඟ කයත් අතර පරතරය පියවෙන්නේ මෙන්න මේ තණ්හාවෙන් බවයි. තණ්හාම උපාදාන වශයෙන් සිටිනවා. තණ්හාම දර ඉන්ධන ද්‍රව්‍ය වශයෙන් සිටිනවායි. එක තැනකින් තව තැනක ඉපදීමේදී කියන එකයි. ඒ කාරණේ අපිට මෙතනින් තේරුම් ගන්න වෙනවා. කොයි හැටි හෝ ඒවා මෙන්න මේ කුතුහල ශාලාවේ කරන සාකච්ඡාවෙන් අපට පේනවා. මේ ශාසන විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය සම්බන්ධයෙන් අනිකුත් ශාස්ත්‍රවරු වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් නොකීම මේ මහණ බමුණන්ගේ කුතුහලයට හේතු වුණ බව. ඒ නිසා යොන් මේ ගැන දිගින් දිගටම කතා කළේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කිසිවක් නොකිය හිටියේ නොවේ. යම්කිසි අමුතු විවරණයක් දුන්නා. ඒකයි අර වචකියාව රූපිය සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුන්න විවරණය අර සතර කොන් ප්‍රශ්නයන්ව ගිය විවරණයක් නෙවෙයි. අමුතුම විවරණයක්. අච්චචිතන්හං වාවති සංයෝජනං සම්මා මානාභි සමය අන්තමකාරී දුක්ඛ. තණ්හාව කපා හැරියා. භව කොකු භවයට සම්බන්ධ වුණු කොකු අනිත් පැත්තට හැරෙව්වා. මානෙ හරියට තේරුම් ගැනීමෙන් දුක කෙලවර. කියන අන්නේ විවරණයයි දුන්නේ. ඒකයි එතකොට නියම උත්තරේ. අර හතර කොණෙන් එකක්වත් නොවේ. මෙන්න මේ කාරණේ තාමත්ම වැදගත් දෙයක් වෙනවා. මක් නිසාද? භවනෙත්ති කියන මේ තණ්හාව කපා හැරීම, සිඳ දැමීම. තණ්හාව කපා හැරීමෙන් වෙන්නේ භවය යා කරන සංයෝජන ක්‍රියා විරහිත වීම. කොකු ආපස්සට හැරෙව්වා වගේ. භව සංයෝජන ක්ෂය කියලා කියන්නේ ඒක. ඊළඟට තවත් හොඳ අදහසක් කියවෙනවා මෙතන. සම්මා මානාභිසමය. මේ අස්මිමානී යථා ස්වභාවය තේරෙන්නේ අවිද්‍යාව ඉවත් වීම හා සමගයි. මානෙ හරියට තේරුම් ගත්තාම මානෙ එතනම ඉවරයි. හරියට අඳුර තියෙන තැනකට ලාම්පුවක් අරන් ගියා වගේ. එතකොට සම්මා මානාභිසමය. මානෙ හරියට තේරුම් ගැනීමෙන්ම අන්තමකාසේ දුක්ඛ දුක පිළිබඳ ප්‍රශ්නයක් නේ තිබුණේ. දුකයි කියලා වරෝමි. එච්චරයි කියන්න තියෙන්නේ කියන එක. මේනත් අපිට වැදගත් කාරණා රාශියක් කියලා වෙනවා. නමුත් මේකට වඩා හේතු සාධක සහිතව බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා තියෙනවා අග්ගිවච්ඡගත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. අග්ගිවච්ඡගත සූත්‍රයේ පැහැදිලිවම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. හෝති තථාගතෝ පරම්මරණාදී චතුෂ්කෝටික රටාවට අනුව. අනිත් මහණ බමුණන් නම් කල්පනා කළේ දිය යුතු පිළිතුර මේ හතරෙන් එකක් විය යුතුයි කියලා. අවශ්‍යයෙන්ම මේ හතරෙන් එකක් විය යුතුයි කියලා. මේන් පිට පිළිතුරක් දෙන්න බෑ කියන අදහසක් ඔවුන් තුල තිබුණා. මරණින් මතු තත්ත්වය පිළිබඳ වූ මේ සතරකොන් ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී එක පැත්තකට කළා. කපිතානි ඒව ප්‍රතික්ෂේප කළා. පටික්කිත්තානි ඒ විදිහට විවරණය කළේ නැහැ. අව්‍යාකතානි කියන කාරණය මේ සූත්‍රවල නිතරම සඳහන් වෙනවා. එතකොට මෙන්න මේක ලොකු ගැටලුවක් වුණා. මේ හතරට මොකද පිළිතුරු නොදෙන්නේ කියන්නේ? අනිතියටකින් පමණක් නොවේ. මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා පවා මාළුක්‍ය පුත්ත කියන භික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට අභියෝග කළා. බොහොම තදින්ම අභියෝග කළා. මේ ප්‍රශ්න හතරෙන් එකකට පිළිතුරු දෙන්න, එහෙම නැත්නම් දන්නේ නැති බව කියන්න කියලා. එතනම උග්‍ර විදිහට අභියෝග කළේ මක් නිසාද? මේ හතරෙන් එකක් සත්‍ය විය යුතු යන හැඟීමක් ඒ අය තුළ තිබුණ නිසා. මේ හතරත් එක්කම ඇදලා තිබෙන තවත් ප්‍රශ්න හයක් තිබෙනවා. ඒ කියන්නේ කොටින්ම ප්‍රශ්න 10ක්ම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අව්‍යාකත වශයෙන් පිළිතුරු නොදී පැත්තකට කළ. දැන් ඒ 6ක් යන්තමින් නමුත් මෙතෙන්දි කිට්ටු කර ගන්න ඕනේ. ඒ මොකද? වැඩගත් කාරණා රාශියක් එනක් මතු කර ගන්න පුළුවන් නිසා. ඒ 6 මොනවද? ඒ 6 ඇත්ත වශයෙන්ම උභතව කෝටික යුගල තුනක්. අවසානයේ තියෙන චතුෂ්කෝටික සතරකොණ ප්‍රශ්න. මුලින් තියෙන උභතව කෝටික ප්‍රශ්න යුගල තුනින් පරමිනිය යුගලය තමයි සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ. ලෝකය සදාකාලිකය, ලෝකය සදාකාලික නොවේ. දෙවෙනි යුගලය අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ. ලෝකයේ කෙලවරක් සහිතය, ලෝකයේ කෙලවරක් රහිතය. ඊළඟ යුගලය තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවයත් ශරීරයත් එකක් නේ ජීවය එකක් ශරීරය අනිකක් එතන ජීවය ජීව කියලා කියන්නේ කියලා වෙදලා තියෙන්නේ ආත්මය කියන අදහස එතකොට වඩා තේරෙන භාෂාවෙන් කිව්වොත් ආත්මයත් ශරීරයත් එකක් කිය ආත්මය එකකී ශරීරය අනික ඒ කියන්නේ මේ දෙක වෙනස් එකිනෙකට වෙනස් එකින් එකයි ඔන්න ඔය විදිහ උපතෝගටි ප්‍රශ්න හයකුත් චතුෂ්කෝටික ප්‍රශ්න හතරකුත් අව්‍යාකාර ප්‍රශ්න නම් හඳින්නෙනවා සමහර විට පසේනදී කොසල් රජු වෙනි රජවරු ඒ වගේම අනේ තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණිනු තසනවා මේ ප්‍රශ්න 10 මේ ප්‍රශ්න 10ට පිළිතුරු ලබා ගන්න මුලක් දෙන්න උත්සාහ කරනවා එතකොට මේවට පිළිතුරු නොදීමට හේතු නොදුන්නේ මක් නිසාද කියන එක මේ කාරණාව යට බොහොම වටිනා ගැඹුරු ධර්ම කාරණා රාශියක් සැඟවිලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ මේවට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට එක හේතුවක් හැටියට බොහොම දෙනෙක් කියන්නේ අර මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ නොදන්න නිසා මේවට උත්තර දෙන්න බැරි නිසා උත්තර නොදී පැත්තකට කළා ඊළඟට තවත් හේතුවක් සමහර කෙනෙක් දක්වනවා ඒ නොදන්න නිසා නෙවෙයි මේ ප්‍රශ්න වලට පිළිතුරු බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. නමුත් අපට දේශනා කළේ නැත්තේ ඒවා නිවනට අවශ්‍ය නැති නිසා. දන්නව නමුත් නිවනට අවශ්‍ය නැති නිසා අපට දේශනා කළේ නැත. ඒකට සාධක වශයෙන් සමහර කෙනෙක් ප්‍රකාශ කරනවා කිට්ටු කර ගන්නවා මේකට අර සංයුත්තනිකායේ සත්‍ය සංයුත්තේ තියෙන සිංසපා සූත්‍රය. ඇක්ටීරිය වනයේක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක තමන් වහන්සේගේ අතට ඇක්ටීරිය කොළ අහුරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් ඇහුවා. මේ අතේ තියෙන කොළ ප්‍රමාණයද වැඩි උඩ ගස්වල තියෙන කොළද වැඩි කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා අතේ තියෙන කොළ බොහොම ටිකයි ඉහළ ගස්වලයි වැඩිපුර කොළ තියෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා එවමෙව කෝපික වේ එතදේව බහුතරං යංගෝමය අභිඤ්ඤාය අනක්ඛාතං අපමත්තං අක්ඛාතං එසේම මහණෙනි මේම වැඩි දෙය මොකක්ද මා අවිඥාවෙන් දැනගත් නමුත් ප්‍රකාශ නොකළ කරුණිය වැඩි අර ගස්වල තියෙන කොළ වගේ අපමත් එකක් අක්හත අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කළ ඊටම ටිකයි අතේ තියෙන කොළවල් මේ උපමාව අනුව අපි තේරුම් ගන්න ගියොත් අපිට කියන්න වෙනවා මේ ප්‍රශ්න 10ට පිළිතුරු දෙන්න පුළුවන් මේ ප්‍රශ්න හරි ඒවා අපිට නොකිව්වේ අර වැඩි හිටියෙක් කුඩා දරුවෙකුට නොකියන දේවල් වගේ යම් කිසි රහසක් නිසා නමුත් මේකත් නෙවෙයි හේතුව මේ 10 නිවනට අදාළ නොවන බව නම් ඇත්ත නමුත් තවත් හේතුවක් තියෙනවා. මේ ප්‍රශ්න 10ම යම්කිසි මිත්‍යා පදනමක් උඩයි ගොඩනැගිලා තියෙනවා. යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් අනුව ඇති වුණු නිගමන 10ක් මෙතන තියෙනවා. මේවට උත්තර දුන්නොත් මේ මිත්‍යා පදනම පිළිගත්තා වෙනවා. මිත්‍යා දෘෂ්ටියට අහුනා වෙනවා. උත්තර දෙන තැනැත්තා කොටු කරන විදිහේ ක්‍රමයක් මේ ප්‍රශ්නවල තිබෙනවා. ඒක නිසා තමයි අර ඔබතෝ කොටික චතුෂ්කෝටික වශයෙන් දෙකොන් සතරකොන් වශයෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේවට බුදුරජාණන් වහන්සේ අහුුනේ නැහැ. ඒකයි හේතුව. මේක අපි තවත් ටිකක් විමසලා බලුවොත් පළවෙනි ප්‍රශ්න යුගලය සසතෝ ලෝකෝ අසස්තු ලෝක. ලෝකය සදාකාලිකය. එහෙම නැත්නම් ලෝකය සදාකාලික නොවේ. මෙතනින් කියවෙන්නේ ලෝකය කාලය අනුව විග්‍රහ කිරීම. ඊළඟ යුගලය අන්තකා ලෝකෝ අනන්තවා ලෝකෝ. ලෝකයේ කෙලවරක් ඇත ලෝකයේ කෙලවරක් නැත. මේ ප්‍රශ්න යුගල දෙකයි කියන්නේ මේ මුල් ප්‍රශ්න හතර ලෝකය පිළිබඳවයි. මේවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක් නිසාද කියලා අපි ටිකක් විමසලා බලමු. මේ ශාසනයේ ලෝකය කියන වචනයට අමුතුම හැඳින්වීමක් දීලා තියෙනවා. අරියස්ස විනී දැන් බොහෝ අවස්ථාවල මේ බුද්ධ ශාසනයට අදාළ හැටියට යම්කිසි වචනයකට නිර්වචනය සපයනකොට ඒ හඳුන්වන ආකාරය ඉදිරිපත් කරනකොට බුදුරජාණන් වහන්සේ අරියස්ස විනී කියලා දක්වනවා. අරියස්ස විනී ලෝකෝ. ඒක ආර්ය ව්‍යවහාරයට අනුව එහෙම නැත්නම් ආර්ය ශික්ෂණයට අනුව ලෝකය හඳුන්වන්නේ අර සාමාන්‍ය ලෝකයා ලෝකය හඳුන්වන විදිහට නෙවෙයි. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය හටගත්තේ සලායතනේ බව අපි කලින් අවස්ථාවකත් ප්‍රකාශ කළා. චසු ලෝකෝ සම්පන්න. මේ සලායතනේ තුලයි ලෝකය හටගෙන තිබෙන්නේ. මේ සලායතනියම ලෝකයයි. මේ කාරණේ කොයිතරම් වැදගත්ද කියතොත් සලායතන සංයුත්තේ සූත්‍ර රාශියක් තිබෙනවා භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ලෝකය කියලා හැමෝම කියනවා මොකක්ද මේ ලෝකය කියලා කියන්නේ අපි කීපයක් විතරක් මෙතෙන්දී එළියට ගනිමු සමිද්ධි සූත්‍රයේ සමිද්ධි ස්වාමීන් වහන්සේ අහනවා ලෝකෝ ලෝකෝති භන්ති බුච්චති කිත්තාවතානුකෝ භන්ති ලෝකෝ වාලස්ස ලෝක පඤ්ඤත්තිවා ස්වාමීනි ලෝකයේ ලෝකයේ කියලා කියනවා කෙතකින් ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් හෝ වේද මෙහෙම ඇසුවාම බුදුරජාන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා යත්තකෝ සමිද්ධි අත්ථිචක්ඛු අත්ථිරූපා අත්ථිචක්ඛු විඥානං අත්ථිචක්ඛු විඤ්ඤාතබ්බා ධම්මා අත්ථිතත්ථ ලෝකෝවා ලෝකපඤ්ඤත්තිවා සමිද්ධි යම් තැනක ඇසක් වේද රූපයෝ වේද ඇස පිළිබඳ විඥානයක් වේද චක්ඛු විඥානයක් වේද චක්ඛු විඥානයෙන් දත හැකි ධර්මයෝ වේද අන්න එතන ලෝකයක් තිබෙනවා ලෝක ප්‍රඥප්තියක් තිබෙනවා ඒ විදිහටම කන නාසය ආදී අනිකුත් ආයතන පිළිබඳව ප්‍රකාශ කරනවා එතකොට මේ ලෝකයේ තිබෙන තැනයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඊළඟට ඒකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ යත්තකෝ සමිද්ධි නත්ති චක්ඛු නත්ති රූප නත්ති චක්ඛු විඥාන නත්ති චක්ඛු විඤ්ඤාතබ්බා ධම්ම නත්ති තත්ථ ලෝකෝ වා ලෝකපඤ්ඤති සමිද්ධි යම් තැනක ඇස හෝ රූප හෝ චක්ඛු විඥාණය හෝ චක්ඛු විඥාණයෙන් දතිය ධර්මයෝ හෝ විද්‍යමාන නොවෙද්ද එතන ලෝකයක් හෝ ලෝක ප්‍රඥාවක් හෝ නැත මේ අපට තේරුම් ගන්න පුළුවනි අර ලෝකයේ සදාකාලිකද කියලා කාලය අනුව කෙලවරක් සෙවීම එහි අන්තයක් තියෙනවද කියලා දේශ වශයෙන් අවකාශ වශයෙන් එහි කෙලවරක් සෙවීම එහෙම පිටින් මිත්‍යා දෘෂ්ටියක් පාන අක්නිසාද සලායකනේ තිබෙන තාක් ලෝකයක් තිබෙනවා අන්නේක නිසායි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ. තව දුරටත් මේ ලෝකයේ පිළිබඳව දීප විග්‍රහ තිබෙනවා කීපයක්. අපි හැම එකක්ම නැතත් වැදගත් දෙකක් ඉදිරිපත් කරමු. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ලෝකයේ පිළිබඳ නිර්වචනයක් හැඳින්වීම. ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති චිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති. ස්වාමීනි ලෝකය ලෝකය කියලා කියනවා කෙතකින්ද ලෝකයක් වන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලුජ්ජතිති කෝ භික්ඛු තස්මා ලෝකෝති උච්චති කිංච ලුජ්ජති චක්ඛු කෝ භික්ඛු ලුජ්ජති රූපා ලුජ්ජಂತಿ චක්ඛු විඤ්ඤාණං ලුජ්ජති චක්ඛු සම්පස්සෝ ලුජ්ජති යම්පි දං චක්ඛු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ලුජ්ජති ලෝක කියලා කියන්නේ ලුජ්ජති කියන අර්ථය ලුජ්ජති කියන්නේ ලුදු වෙනවා ඒක මේ කාලේ ව්‍යවහාරයේ නැති වචනයක් පළුදු වෙනවා කියන වචනේ නම් තියෙනවා. නමුත් ලුදු වෙනවා කියන වචනේ ව්‍යවහාරින් ඇත්තල වගේ පෙනෙන්නේ. ලුදු වෙනවා කියලා කියන්නේ බිඳින යනවා. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී අලුත් නිරුක්ති දෙනවා වචනවලට. පරණ නිරුක්ති අතහැරලා. මොකද ධර්මානුකූල නිසා. එතකොට බිඳී යනවා කියන අර්ථය නෙවෙයි ලෝකය කියලා කියන්නේ. ලුජ්ජතිති ලෝකෝ. කුමක්ද බිඳී යන්නේ? ඇස. රූපයන්. චක්කු විඥානය. චක්කු සම්පස්සය. චක්කු සම්පස්සේ නිසා හට ගන්නා සැප දුක් ආදී සියලු වේදිතයන් මෙන්න මේ නිසා ලුජ්ජති කියන අර්ථයෙන් ලුජ්ජති කියන නිරුක්තිය අනුවයි මේ ශාසනයේ ලෝකය හඳුන්වන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ ලෝකයේ ලෝකය කියලා කියනවා කෙතකින්ද ලෝකයක් වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යං කෝ ආනන්ද පලෝක ධම්ම අයං උච්චති අරියස විනේ ලෝකෝ. ආනන්ද යම පළවක ධම්ම අන්න එතන කියන පළදු කියන වචනේ යමක් පළදු වන ස්වභාවයක් ඇත්තේද ඒ මේ ආර්ය ශික්ෂණයේ ආර්ය විවාහයට අනුව ලෝකයයි කියන්නේ. කිංච ආනන්ද පළවක ධම්ම කොහොමද ආනන්ද මේ පළදු වන ස්වභාවයක් ඇත්තේ? චක්කු කෝ ආනන්ද පළවක ධම්මං රූපාලවක ධම්ම චක්කු විඥාණං පළවක ධම්මං චක්කු සම්පස්සෝ පළවක ධම්මෝ යම්පි දං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි පළවක ධම්ම. ඇස පළදු වෙනවා රූපය අනුව පළදු වෙනවා චක්කු විඥානය පළදු වෙනවා චක්කු සම්පස්සය පළදු වෙනවා චක්කු සම්පස්සය නිසා ඇති වෙන සැප දුක් නොදුක් නොසුව වේදී කියන පළදු වෙනවා. එතකොට මේ ඉන්න අපට තේරුම් ගන්න පුළුවන් යමක් නිතර පළදු වෙනවා නම් මොහොතක් පාසා බිඳි බිඳි යනවා නම් එය ඒකකයක් නොවේ. එහෙම ඒකකයක් නොවන දෙයක සදාකාලීත්වයක් හෝ කෙලවරක් ඇති බවක් හෝ කියන්න බෑ. නිතරම පළදු වෙනවනම් හැදි හැදි විදි විදි යනවනම් ඒක එකක් හැටියට ගන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නේ වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා නම් අර අන්‍යාගමිකයන් අතර තිබුණු ලෝකයේ කියන ප්‍රඥප්තිය තහවුරු වෙනවා. ඒ දෘෂ්ටිය පිළිගත්ත වෙනවා. එතකොට මේ අනුව අපට මේ මුල් ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමේ හේතුව තේරුම් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඊළඟ ඔබතෝ කොටික ප්‍රශ්නය ගැන. තන් ජීවං තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ආත්මයත් ශරීරයත් එකකි, ආත්මය එකකි ශරීරයත්. මේ ප්‍රශ්නය ඔබලට ඕහෝ නෑහෝ කියතුමයි කියන එකයි අන්‍යාගමිකයන් අතර තිබුණ මතය වුණේ. බුදුරජාණන් වහන්සේ මේවට පිළිතුරු දුන්නා නම් ඒත් අහුවෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය උපමා කරන්න පුළුවන් දැන් මේ කාලේ උසාවිවල එහෙම දක්ෂ නීතිඥයින් අහන ප්‍රශ්නවලට. ඒ අය සමහර විත්තිකරුවන්ගෙන් එහෙම නැත්නම් සාක්ෂිකරුවන්ගෙන් කටට වචනේ දීලා යම්කිසි ප්‍රශ්නයක් අහනවා. Taman ඕන කරන උත්තරේ ලබා ගැනීම. සමහර වෙලාවට කියනවා උසාවියේ කාලය කාදම නැතුව ඕහෝ නැහෝ යන කිරි පිළිතුරක් දෙන්න කියලා. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහන විත්තිකරුවෙකුට. ඔබ දැන් මත්පැන් බීම නතර කරලාද? ඇත්ත වශයෙන්ම විත්තිකරු කවදාවත් මත්පැන් නොබිව් කෙනෙක් නම් මෙයා ඔව් කිව්වත් නැහැ කිව්වත් මේ තැනැත්තා ඉස්සෙල්ලා බේබද්දෙක් කියලා හිටියයි කියන එක උසාවියේ ඉදිරි ඔප්පු වෙනවා. ඒක නිසා මේකට උත්තර දෙන්න බෑ. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ ප්‍රශ්නවලත් තියෙන්නේ. ආත්මයක් ශරීරයක් එකක්මද ආත්මය එකක්ද ශරීරය වෙන එකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ නොපිළගන්න ආත්මයක් පිළිගන්න සිද්ධ වෙනවා. මේ ආත්මය කියන එක පුතක් ජනින් අතර තිබෙන එහෙම පිටින්ම මෝඩ සංකල්පයක් කියලායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා ආත්මයක් ශරීරයක් එක ගොඩකට දාලා හෝ වෙන් කරලා හෝ දැක්වීම පිළිබඳ මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. ඔන්න ඔය විදිහම හොරයක්, ඔය විදිහම අඩුපාඩුවක්, මිත්‍යා පදනමක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නවලක් තියෙනවා. ඒක දැනටමත් හුඟක් දුරට අපි ප්‍රකාශ කළ කරුණු වලින් පෙනුණා. මේ තථාගත කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අන්‍යාගමිකයන් අදහස් කළ කාරණාව නොවේ. අන්‍යාගමිකයන් නම් අර සාමාන්‍ය ශ්‍රාවකයාත් මේ තථාගත කියන උත්තම පුරුෂ පරම පුරුෂ පුද්ගලයාත් යන දෙන්නාම තුල ආත්මයක් ඇති හැටියට කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ විග්‍රහය පිළිගත්තේ නැහැ. තථාගත කියන වචනයට මහ පුදුම විදිහේ ගැඹුරු සියුම් මන්දමේ අර්ථයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. අපිට මේක තවදුරටත් පැහැදිලි වෙන්නේ අපි මේ විවරණය කරන්න බලාපොරොත්තු වන අග්ගිවච්ඡගොත්ත සූත්‍රයෙන්මයි. මේ සූත්‍රයේදී පළමුවෙන්ම අච්චගත පරිබ්‍රාජිය උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගෙන් අර කියපු ප්‍රශ්න ලැයිස්තුවට අර 10ට තමාට ඕන කරන උත්තරේ ලබා ගන්න. හරියට අර උසාවියේ කටට වචනේ දීලා අහන ප්‍රශ්නවලින්. මෙන්න මෙහෙම අහනවා. කින්නකෝ භෝගෝතම සසතෝ ලෝකෝ ඉදමියම සත්‍යං මොගමඤ්ඤන්ති? එවං දිට්ඨි භංගෝතම. කිමෙක්ද භවත් ගෞතමයේ ලෝකීය ශාස්ත්‍රය මේම සත්‍යය අනික් සියල්ල බොරු යන මේ දෘෂ්ටියද භවත් ගෞතමයන්ගේ තියෙන්නේ? නකෝහං වච්චේවං දිටි. නැහැ වච්ච මගේ එහෙම දෘෂ්ටියක් නැහැ. ඊළඟට අහනවා. ඒකට ප්‍රතිවිරුද්ධයි. ඒකටත් නැහැ කියනවා. කොහොම 10ටම බුදුරජාණන් වහන්සේ නැතනත කියලා පිළිතුරුද? මේවට මම උත්තර දෙන්නේ නැහැ කියලා පැත්තකින් තබනවා. ඒකට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්චකෝත පරිබ්‍රාජිකයා. කවර ආදීනියක් දැකලාද මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. සස්සතෝ ලෝකෝති කෝ වච්ච දිට්ඨි ගතමේතං දිට්ඨි ගානං දිට්ඨි කන්තරං දිට්ඨි විසුකං දිට්ඨි විපන්දිතං දිට්ඨි සංයෝජනං සදුක්ඛං සවිධාතං සෝපායාසං සපරිලාහං නනිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමාය න අභිඥානන සම්බෝධාය න නිබ්බාණාය සංවත්ති. මෙතන තිබෙනම අර කියාපු හේතු දෙක මේ ප්‍රශ්න නිවනට අදාළ නැති බව පමණක් නොවේ. මේ ප්‍රශ්න වල නම් කිසි අඩුවක් තිබෙන බවක් මේ පළමුවෙන් කියාපු කොටසෙන් පේනවා. බුදුරජාණන් වහන්සේ ආදීන මේකෙ දක්වන්නේ මොකක්ද? වචන ප්‍රකාශ කරනවා. මම මේ සසතෝ ලෝකවාදී ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ මේකයි. මේක දිට්ඨිගත දෘෂ්ටියක් පමණයි. සත්‍යානුකූල නො වූ යම් කිසි දෘෂ්ටියක් පමණයි. දිට්ඨි ගහන දෘෂ්ටි වනාන්තරයක්. දිට්ඨි කාන්තාරක් දෘෂ්ටි කාන්තාරය ශුෂ්ක දෙයක් හිස් දෙයක්. දිට්ඨි විසෝක දෘෂ්ටි විහිළුව විහිළු දෙයක්ම. දිට්ඨි විපන්දිත දිට්ඨි තිගැසීම. දිට්ඨි සංයෝජන දෘෂ්ටි සංයෝජනයක් හැකිල්ලක් බැම්ම. සදුක්ඛං. ඊළඟට ඒ වගේම ඒව ගැන හිතන්න ගියාම දුක් ගෙන දෙනවා. විඝාතං විහෙස ගෙන දෙනවා. උපායාසං දැඩි විහෙස ගෙන දෙනවා. පරිලාහං දැල් ඇති කරන විදිය ප්‍රශ්න කරයි. ඒ වගේම එකක්වත් නිරේධිය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපසමය පිණිස, අභිඥා සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස හේතු වන්නේ. එතකොට අපිට පෙනෙනවා මේ ප්‍රශ්නවල මිත්‍යා පදනමක් තිබෙන බව. මේවා මිත්‍යා දෘෂ්ටි ගොඩක්. වෙන එකක් තබා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ප්‍රශ්න ප්‍රශ්නවත් නොවේ කියලා. අශ්‍රුතවත් පුතග්ජණයටයි මේ ප්‍රශ්න පැන නගින්නේ ලොකු ප්‍රශ්න හැටියට. මක් නිසාද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් තිබෙනවා නම් මේ ප්‍රශ්න අහන්නේ නැහැ. මෙන්න මෙයින් අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව. එහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට තීරණ කරනවා. මෙන්න මේ ආදීනව දැකලායි මම මේ ප්‍රශ්න 10ට පිළිතුරු නොදුන්නේ. ඒ වගේම තවදුරටත් ප්‍රකාශ කරනවා. මේ ආදීනව දැකලා මම ඒ වෙනුවට කළේ මොකක්ද? රූප වේදනාදී පංච උපාදානස්කන්ධයේ උද්‍යාවේ හට ගැනීම නැතිවීම දෙක දැකීමෙන් අහිංකාර මමිංකාර මානානුසයන් දුරු කිරීමෙන් මේ දුක් කෙලවර කළා විමුක්ත වූ. එහෙම තේරුම් කළාට පස්සේ වච්චිකෝත්තර සතර කොන් ප්‍රශ්නය අනුවම මේ ශාසනය විමුක්ත පුද්ගලයා ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඊවන් විමුක්ත චිත්තෝ පන භෝගෝතම භික්ඛු කුයි උප්පජ්ජති. භව ගෞතමීන් ඔය කියාපු විදිහට ඔය විමුක්ත වෙන භික්ෂුව කොහෙද උපන්නේ? ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර උප්පජ්ජති ති කෝ වච්චෙන් නෝ උපේති. උපදී යනු වච්චෙන් නොයේදී. මේ ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ කියන එක. ඊළඟට අහනවා තේනී භෝගතම න උපජ්ජති. එහෙනම් භව ගෞතමීනි නූපදී. ඒකටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ ඒ ප්‍රශ්නයත් ගැලපෙන්නේ නැහැ කියලා. ඕ විදිහටම උපදනේත්‍රේයි උපනූපදනේත්‍රේයි කියන ඒ සත්‍යයද ඒකටත් මේ ප්‍රශ්නෙන ගැලපී කියලා වදා. එහෙමනම් උපදනේත් නොවේ නූපදනේත් නොවේ කියන එකද සත්‍යය ඒකත් නොගැලපී කියලා වදා. එතකොට ඔන්න වච්චගොත්තට මේක මහ ප්‍රහේලිකාවක්. මේ හතරෙන් එකකට පිළිතුරු ලබා ගැනීමට මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රහේලිකාව විසඳා දීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. හොඳයි එහෙනම් වච්ච මම නුඹගෙන් යම් කිසි ප්‍රශ්නයක් අහනවා. ඒකට පුළුවන් හැටියට පිළිතුරු දෙන්න. දැන් නුඹ ඉදිරියේ ගින්නක් දැල්වුණා. නුඹ දන්නවද තමා ඉදිරියේ ගින්නක් දැල්වෙනවා කියලා? ඔව් මම දන්නවා. කවුරුත් ඇහුවත් මේ ගින්න කුමක් නිසාද දැල්වෙන්නේ කියලා මොකද කියන්නේ? තනකොළ ලී කැවිලි උපාදානයක් නිසා මේ ගින්න දැල්වෙනවා කියලා මම ප්‍රකාශ කරා. හොඳයි අපි හිතමු මේ ගින්න නිවි ගියා කියලා නුඹ ඉදිරියේ. ඒකර නුඹ දන්නවද මේ ගින්න නිවුණා කියලා? ඔව් මම දන්නවා මේ ගින්න මා ඉදිරියේ නිවුණා කියලා. මේ නිවුණු ගින්න මෙතනින් කොයි දිශාවටද ගියේ? නැගෙනහිරටද, බටහිරටද, උතුරටද, දකුණටද කියලා ඇහුවා. නුඹ මොකද්ද කියන්නේ? අන්නේ අවස්ථාවේ වච්චටත් කියන්න සිද්ධ වුණාර නෝපේති කියන වචනය. නොයේදී කියන වචනය. නෝපේති භෝගෝතම ගැලපෙන්නේ නැහැ භවත්වතුනි. මක් නිසාද? යන්හිසෝ භෝගතම අද්දී තිනකට්ටුපාදානං පටිච්ච අජලි. තස්සච පරියාදාන අඤ්ඤසච අනුපාහාරා අනාහාරෝ නිබුතෝ ත්වේව සංඛං ගච්ඡති. මක් නිසාද භවත් ගෞතමී? ඒ ගින්න යම් තනකොළ ලී කැබලි උපාදානයක් නිසා දැල්ුණේද ඒවායේ අවසන් වීමිනුත් අනෙක් දරක් නොලැබීමිනුත් නිවුනේ යන ගණයට වැටේ. නිබ්බතෝති සංඛං ගච්ඡති. ආහාර නැතිව දර නැතිව නිවුනේ යන සංඛ්‍යාවට වැටේ. සංඛං ගච්ඡති කියන වැදගත් වචනයක් ඉතින්දී මතුවෙනවා. අපි මේක කලින් උත්සාහ කරලා බලමු. සංඛං ගච්ඡති කියන්නේ ගණන් ගනු ලැබී කියන එකයි. ගිනීමට හසු වෙයි කියන එකයි. ප්‍රඥප්තියට හසු වෙයි කියන එකයි. එතකොට නිවුනේ යන සංඛ්‍යාවට වැටි කියලා කීමට සුදුසු වෙනවා. ඒ නිසා නිවිලා කොහේ ගියාද කියලා කියන්න බෑ. මක් නිසාද? නිවි ගියේ කියලා කිව්ව පමණින් ඒ නිවුනට පස්සේ තවත් කොහේවත් ගියායි කියලා හිතුවොත් ඒක අර භාෂා ව්‍යවහාරය පිළිබඳ එක්තරා විදිහක මිත්‍යා අදහසක් වෙනවා. මිත්‍යා නිගමනයක් වෙනවා. භාෂා ව්‍යවහාරයේ හරියාකාරව තේරුම් නොගැනීමක් වෙනවා. නිබ්බුතෝ ත්‍රිව සංඛංගච්චති. එතකොට කියන්න වෙන්නේ නියුණයි කියන මේ වචනේ පමණ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒව මෙව කොවච්ච යේන රූපින තථාගතං පඤ්ඤාපියමානෝ පඤ්ඤාපේය තං රූපං තථාගතස්ස පහිනං උච්චින මූලං තාලාවත්තුගතං අනුභවකතං ආයතින් අනුපාද ධම්මං රූප සංඛා විමුක්තෝ කෝ වච්ච සතාගතෝ ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ සේයතාපි මහා සමුත්තු උප්පජ්ජතිති න උපේති න උප්පජ්ජතිති න උපේති උප්පච්චති ච නච උප්පජ්ජතිති න උපේති නේව උප්පජ්ජති න නුප්පජ්ජතිති න උපේති. මෙන්න මේ ප්‍රකාශයේ තියෙනවා මහා වටිනා ගැඹුරු ධර්ම කාරණා රාශියක් අඩංගු වෙලා. වච්චගොත්ත අර කාරණේ පිළිගත්තට පස්සේ අර ගින්න නිවුනහම නිමිජයේ කියන ව්‍යවහාරය මිසක් ඒක කොහේ ගියාද කියලා කියන නුසුසු බව ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ඊටම සම්බන්ධ කරලා කියනවා. එසේම වච්ච යම් රූපයකින් යම් කෙනෙක් තථාගත කෙනෙකුන් පණවාලන්නේ තථාගත කෙනෙකුන් පිළිබඳව යම් කිසි රූපයක් මෙන්න මේ රූපය තථාගතයන්ගේ යයි පණවන්නේද? ඒ බඳු වේ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව පහින්න ප්‍රීණ අතහරින් ලද්දේ උච්චින්න මූලං මුලින් හින්දෙන් ලද්දේ තාලාවත්තු කතං වාස්තු වත්තු කියලා කියන්නේ ඉඩමට තාල අවත්තු කතං කියන්නේ තල් ගහ උල්ලල කෙලින් හිටවල තියෙනවා හරියට නිකන් හැදින ගහක් වගේ පිටිට පේන්න අනුභවගත නැති බවට පමුණවල ලද ආයතින් අනුපාදම් නැවත නූපදනා බවට පත් කළා. අන්නේ බඳුයේ தത്വයට පත් කළාම රූප සංඛා විමුක්තෝ කෝ තථාගතෝ. එතකොට තථාගතයන් වහන්සේ රූපය වශයෙන් ගණන් ගන්න බැරි වෙනවා. රූප සංඛ්‍යාවෙන් මිදෙනවා. රූපයන් ප්‍රඥප්තියෙන් මිදෙනවා. ඒ මිදීම නිසා ගම්භීරෝ අපමයෝ දුප්පරියෝගාහෝ සේයතාපි මහා සමුද්දේ. ඒ තථාගතයන් වහන්සේ ගම්භීරෝ ගැඹුරු කෙනෙක් වෙනවා. අපමයෝ ප්‍රමාණ කළ නොහැකි මිණිය නොහැකි දුප්පරියෝගාහ ගැඹුරු මනින්න බැරි සියතාවේ මහා සමුද්දෝ හරියට මහා සමුද්‍රයක් වගේ. එම නිසාම තථාගතයන් වහන්සේ උපදී කියලා හෝ නූපදී කියලා හෝ උපදිනේත් වේ නූපදිනේත් වේ කියලා හෝ ඒ දෙකම නොවන්නේ කියලා හෝ කියන්න බෑ. මෙතන මේ රූපය ප්‍රහීණ වෙන්නේ මරණය නොවේ. රූපය විනාශ වීමක් නොවේ මෙතන මින් කිසඟින්. තණ්හාව නැති කිරීමයි. ඒ බව අපට පැහැදිලි වෙනවා. තණ්හාව නැති කිරීමෙන්ම රූපය මුලින් සිඳන බව ප්‍රකාශ වෙනවා. කන්ද සංයුත්තේන රාද සංයුත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ කෝරාද යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යාතන්න තං පජහත ඒවං තං රූපං පහිනං පවිස්සති උච්චන මූලං කාලාවත්තු ගතං අනභවගතං ආයතින් අනුපාද ධම්ම. රාද රූපය පිළිබඳව යම් ඡන්දය රාගය නන්දිනම් වූ සතුට තණ්හාවක් වේද එය දුරලන්න. මෙන්න මේ විදිහටයි රූපය ප්‍රහීණ වෙන්නේ. මුලින් සිඳින ලද්දක් වෙන්නේ. උගුලා තිබු තල් ගහක් වගේ වෙන්නේ. නැති බවටපත් වෙන්නේ. නැවත නූපදනා බවටපත් වෙනවා. එතකොට මේ පංච පාදානස්කන්ධයේ රහතන් වහන්සේගේ මරණයෙන් නැති වෙන දෙයක් හැටියටයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් රහතන් වහන්සේ කියලා අපි විවහාර කළාට හරියට උගුල්වල තිබු තල් ගහක් වගේ. ඒක ඈතට පෙනෙන නිසා තල් ගහක් හැටියට කෙනෙක් හිතා ගන්නවා ඇත්තටම තල් ගහක් කියලා. ඒ වගේම තථාගත කියන වචනයට ගැළපෙන සත්‍යයක් තැනැත්තෙක් ඇත්ත වශයෙන්ම සිටිනවා කියලා හිතාගන්න. මෙන්න මේකයි එතකොට මේ කොටසින් අපට වැටහෙන්නේ. මේකටම අදාළ වටිනා ගැඹුරු කාරණා රාශියක් මේ පාඩය තුළින් අපට මතු කරගන්න පුළුවන්. නමුත් කාලය මදි නිසා අදට මෙතනින් නතර කරමු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.